SBS Radio.
ඔස්ට්‍රලියාවේ තවමත් ගෙවෙන්නේ ග්‍රීෂ්ම කාලේ. විශේෂයෙන්ම මේ ග්‍රීෂ්ම කාලයේ පසුගිය සති කිහිපය තුළ අපිට අහන්නට දකින්නට ලැබුණ ඔස්ට්‍රේලියාවේ විවිධාකාරයේ ප්‍රාන්තවල අධික උෂ්ණත්ව සහිත දින, ඒ වගේම ක්ෂණිකව උෂ්ණත්වය වෙනස් වූ දින සහ ඒ අවස්ථා පිළිබඳව. ඉතින් අපි හිතුවා අද දවසේදී මේ අධික උෂ්ණත්වය, ඒ වගේම මේ ක්ෂණිකව උෂ්ණත්වය වෙනස් වීම, ඉහළ පහළ යාම කුඩා දරුවන්ගේ සෞඛ්‍යට බලපාන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව කතා බහ කරන්න මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළවා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතාව. අයිබෝන් සුබෝදසනක් වෛද්‍යවනේ.
අයිබෝන් මදුර සුබෝදසනක්. ස්තුතියිමට මේ අවස්ථාව ලබා දෙන්නට ඔබටත් SBS වේවිතා.
හොඳයි වෛද්‍යවනේ, අපි මුලින්ම පොඩ්ඩක් පැහැදිලි කරගමු මේ උෂ්ණාධික කාලගුණය කුඩා බිලිඳුන්ට සහ ළමුන්ට බලපාන්නේ කොහොමද කියලා.
ඔව් මදුර, කී වගේම මේ දැන් අපි ඉන්නේ සමයේක ඉතාමත් උෂ්ණ අධික කාල පරිච්ඡේදයක, දින හා සති කිහිපයක සෙන්ටිග්‍රේඩ් අංශ 40-45 දක්වා යන මේ අපි හැමෝටම වගේම ළමයින්ට සහ කුඩා දරුවන්ට බලපානවා. හැබැයි ළමයින්ට සහ දරුවන්ට මේ ඉතාමත් දරුණු විදිහට බලපාන්න පුළුවන් හේතු කීපයක් ඉඳලා. එකක් තමයි ඉතාමත් කුඩා බිලිඳු දරුවන්ගේ, වයස අවුරුද්ද අඩු දරුවන්ගේ, ඔවුන්ට අදහස් ප්‍රකාශ කරන්න බෑ, ඔවුන්ට අවශ්‍ය වෙලාවට වතුර ටිකක් ගන්න බෑ කන්නේ වතුර තිබහට. ඒ වගේ ඉදිරියට ජීවිතයේ අවශ්‍යතා කැන්නේ පවතින්නේ ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ බාරකරුවාගේ සැපයුම් මත. ඒ නිසා මේ දරුවන් ඉතාමත් ඉක්මනින් මේ අධික උෂ්ණත්වය නිසා හීට් ස්ට්‍රෝක් හෝ විජලන වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනවා ළමුන්ට හා කුඩා බිලිඳුන්ට සම කාලයේදී, ග්‍රීෂ්ම කාලයේදී අපි සත්කාර කිරීමේදී.
ඔව්, දැන් උෂ්ණාධික කාලගුණයකදී කුඩා බිලිඳුන් සහ ළමුන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු මොනවද?
ඔව් මදුර, විශේෂයෙන්ම වැඩිහිටියන්ට වෙන සෞඛ්‍ය ගැටලු ඔක්කොමත් වෙන්න පුළුවන්. මම කිව්වා වගේ ඒවා ඉතාමත් වැඩිපුර බලපාන්න පුළුවන්. පළමු දේ තමයි මේ දරුවන් විචලනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිහයිඩ්‍රේෂන් කියන තත්ත්වෙ ඉන්න පුළුවන්. විචලනය ඇති වුණාම හොයාගන්නේ කොහොමද සහ අපි ඒකට දෙන ප්‍රතිකාර අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරමු. විචලනය කියනක වෙන්නේ ඇඟේ තියෙන ජලයේ ප්‍රමාණය අඩු වීම. විශේෂයෙන් අධික උෂ්ණත්වයක්, අධික හිරිතාපයක් කියනවා ඇඟේ ජලය වැඩිපුර වාෂ්පීමත්, වැඩිපුර වතුර තිබහ වීමත් නිසා දරුවන්ට ලබා ගන්න දියර ප්‍රමාණය හෝ ජලයේ ප්‍රමාණය අඩු වුණොත් ඔවුන් විචලනයට ලක් වෙනවා. විශේෂයෙන් ඉතාමත් කුඩා දරුවන්ගේ අර විශේෂ තියෙන මූර්ති ප්‍රදේශයේ සන්තරෙන් කියන එක ඉතාමත් ඇතුළට බල ගැසීමක් වෙන්න පුළුවන් විචලන ලක්ෂණ වලදී. ඒ වගේම අඬනකොට කඳු දෙන්නේ නැති ගැටියක් වෙන්න පුළුවන්. ඒ වගේම තොල්වල සහ දිවේ වැඩි වියලි තත්ත්වයක් දැකෙන්න පුළුවන්. ඒ වගේම හැම රැලි ගැසෙන තත්ත්වයක් අපි ඇඟිලි දෙකින් අල්ලපුවම හැම රැලි ගැසෙන තත්ත්වයක් දැකෙන්න පුළුවන්. මේවා ඉතාමත් දැඩි විචලන ලක්ෂණ. ඒ නිසා අපි මේ තත්ත්වය මගහරව ගන්න එක තමයි මේ ග්‍රීෂ්ම කාලයේදී කරන්න පුළුවන්. අනිත් එක තමයි ග්‍රීෂ්ම කාලයේදී අපි වගේම ළමයිනුත් එළියට ගියාම දැඩි කිරිවසින් සමත වෙන හානි. ඒක තමයි සන්බර්න් කියන එකත්. ඒ වගේම සන්බර්න් හරහා UV රේඩියේෂන් කියන අපි ඔස්ට්‍රේලියාවට ගොඩාක් වෙන ආසාවල කිරණ වලින් ඇති වෙන දීර්ඝ කාලීන සමත ඇති වෙන හානි. මේන් පසු කාලීන පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇඟේ උෂ්ණත්වය වැඩි වීම නිසා හීට් ස්ට්‍රෝක් කියන අධික තාපයක් එක්ක ළමෙන්ගේ ජීවිත පවා නැති වෙන්න පුළුවන්. විශේෂයෙන් දරුවන් එළියට යනවා නම් වාහනේ ඇතුලේ AC දාලා හෝ දරුවන් තනියම තියලා අනේක වහාම නවත්විය යුතුයි. මොකද මේ දරුවන් හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වයක් අධික විචලනයක් කියලා දරුවන් මියදෙන අවස්ථා අපි දැකලා තියෙනවා.
ඔව්, දැන් කෙනෙකුට ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් නැගෙන්නට ඇති ඔබේ ඔය පිළිතුරත් එක්ක. දැන් විශේෂයෙන්ම මේ අලුත උපන් බිලිඳෙකු උෂ්ණාධික දිනයකදී කොහොමද පරිස්සම් කරගන්නේ? ඔය කියපු ගැටලු මගහරවා ගැනීමට දෙමාපියන්ට ගත හැකි පියවර මොනවද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරමු.
ඔව් මදුර, අලුත උපන් බිලිඳුන්ට අලුත උපන් බිලිඳුන් බොහෝ විට යැපෙන්නේ මව්කිරි මතමයි මුල් මාස 6 තුළ. ඒ නිසා මව්කිරි දීම නොකඩවා කළ යුතු වෙන අතර මව්කිරි වඩා වැඩිපුර දීම මේ කාලෙදී තමක් වැඩගත් වෙනවා. මොකද දරුවන් ඩිහයිඩ්‍රේෂන් එහෙම නැත්නම් විචලනයට පත් වූ හොත් දරුවන් මව්කිරි දීම ටිකක් අඩු කරනවා. එන්න නිසා තව තවත් විජයගුණ වෙන්න පුළුවන්. ඒක නිසා උත්තරම දරුවන්ට මෞකිරි ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මෞකිරි නැතුව පිටිපිරි දෙනවා නම් ඒ දෙන පිටිපිරි ඒ නියමිත පරිදි දිය කරලා ඒ විදිහට දරුවන්ට නියමිත ප්‍රමාණයකට වඩා වැඩිමින් ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් කියන්න ඕන මාස 6ට අඩු කුඩා බිරිඳුන්ට ජලය බිම අවශ්‍ය වෙන්නේ ඕ මෞකිරි සහ පිටිකිරි බොනවා නම් ඒක එක පමණක් ඇති. හැබැයි ඊට වැඩි ලොකු දරුවන්ට පිරිසිදු ජලය ලබා දීම තමයි පළවෙනිම කරන්න ඕනේ. මොකද මේ දවස්වලදී එන විද්‍යාවෙන් නවත්ත ගන්න හොඳම පානය තමයි ජලය. මොකද ජලය නැතුව වෙනත් දේවල් දීමෙන් දරුවන්ට වෙනම සෞඛ්‍ය ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි කතා කරමු ඊළඟ ප්‍රශ්නේදී. ජලය දෙනවා වගේම අලුත් පළතුරු සහ එළවලු වර්ග ලබා දීම කුඩා ප්‍රමාණයෙන් වැඩි වාර ගණන් ලබා දීමෙන් මේ දරුවන්ගේ විද්‍යාන ප්‍රශ්නයට විද්‍යාන තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. අනිත් එක තමයි පුළුවන් තරම් එළියේ යන ගමන් අඩු කරන එක. කඩේ යෑම, ෂොපින් යෑම, වෙන ගමන් යෑම අපිට අත්‍යවශ්‍ය දේවල් වලට යනවා හැරෙන්න පුළුවන් තරම් ගේ ඇතුළට වෙලා ඉන්න එක තමයි වඩා හොඳ. මොකද මම හිත කියපු අමුතුරු අතුවන්තරාවන් වලින් වැළකෙන්න පුළුවන් එක් හොඳ කමයක් තමයි ගේ ඇතුළෙම ඉන්න එක. හැබැයි මේක කායිකව කරන් අමාරු වෙලාවට එළියට යනකොට මම කියන වගේ සියලුම සිරුරැසින් තාපයෙන් මිදෙන්න පුළුවන් මාර්ගවලට මිදෙන්න පුළුවන් එකක් තමයි සියලුම පිළිපදින්න වෙනවා. ගේ ඇතුළේ ඉන්නකොට විශේෂයෙන්ම දරුවන්ට ඉතාමත් සැහැල්ලු වෙනුමක් අන්තවා තිබීමත් වායු සමීකරණය තියෙනවා නම් ඒ වායු සමීකරණය උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පාත්‍රවලදී ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම එළියට යනවා නම් අපි යම් අවස්ථාවක එළියට යනවා නම් වඩා වැඩි සේවන ස්ථානයක රැඳී සිටීමත් ඩිරෙක්ට් සන්ලයිට් එහෙම නැත්නම් කෙලින්ම ඇඟට වැටෙන හිදිවිලි නවත්වා ගැනීමට තොප්පියක් පළඳින හැටි දරුවන්ට තොප්පියක් පළඳීමත් සන්ස්ක්‍රීන් ආවරණය ගැන්වීමත් ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ හීට් ස්ට්‍රෝක් කියන දෙන්න පුළුවන් දරුවන් ඉතාමත් දැඩිව ඔතන තියෙනකොට විශේෂයෙන් අපේ දෙමව්පියන් මුල් කාලයේදී කියන බිලිම් කාලයේදී දරුවන් සඳහන් කීපයක් අන්තර ඔතන තියෙන බලනවා. එම නිසා ඒක සිදුම කරින්න නම් වඩා හොඳ සමාකාලීදී.
අපි කතා බහ කරමින් පසුවන්නේ උෂ්ණ අධික කාලගුණයකදී සහ ක්ෂණිකව කාලගුණය වෙනස් වීමේදී කොහොමද ඒ කාරණා කුඩා දරුවන්ට කුඩා බිලිඳුන්ට බලපාන්නේ සහ අපි ඒ පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද කියන කාරණා පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග අපි දැන් පොඩක් ආහාර පාන පැත්තට හැරුණොත් එහෙම දැන් මේ උෂ්ණාධික දිනයකදී බිලිඳුන්ට සහ කුඩා ළමුන්ට දීමට සුදුසු සහ නුසුදුසු ආහාර පාන වර්ග මොනවද කියලා අපි කෙටියෙන් පැහැදිලි කරමු.
මම කලින් කිව්වා වගේ සුදුසු ආහාර පාන වෙන්නේ නෞකරි දිනවන නම් නෞකරි දිගටම දීමත් කිසි ජලය ලබා දීමත් ඒ වගේම එළවලු පළතුරු වගේ දේවල් ලබා දීමත්. මේදී මා කියන්න ඕන වෙනදා දින වාර ගණනට වඩා වැඩි ප්‍රමාණයක් වැඩි වාර ගණන සහ වැඩි පරිමාවක් ළමුන්ට ලබා දිය යුතු වෙනවා. මොකද ඔවුන්ගේ ඇඟෙන් දහඩි පිටින් වැඩි නිසා සුදුසු ආහාර වගේම මදුර තියෙනවා. ඒකම නුසුදුසු ආහාර ළමුන්ට ලබා දෙන්නේ මේ කාලේදී. නුසුදුසු කියන්නේ මේ වයින් ළමයින්ට වෙන විචලනය වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන් තේ හෝ උණුසුම් බීම වර්ග තනි රස ගැනීම උණුසුම් බීම වර්ග ලබා දීම හොට් චොක්ලට් හෝ ළමයින් කෝපි බොන්නේ කඩු ඒ වුණාට ටීනේජ් ළමයින් නැත්තම් වයිසෙන් වැඩි ළමයි කෝපි වෙනවා නම් ඒකත් අඩු කළ යුතුයි. අපි වැඩි කියන්ට කියන මධ්‍යසාර බීම අඩු කරන්න මේ දවස්වල. මොකද ඒකේ විජලනයක් කරනවා කියලා නමුත් ළමුන්ට මේක අදාළ වෙන්නේ. ඒ වගේම පැණි බීම වර්ග බීම වහාම අඩු කරන්න ඕනේ. මේ තව ප්‍රශ්න තියෙනවා වගේම සෞඛ්‍ය ප්‍රශ්න ස්ථිරතාවය වගේ ප්‍රශ්න තියෙනවා වගේම මේන් ඩිහයිඩ්‍රේෂන් නැත්නම් විජලනය වැඩි වෙනත් පුළුවන්.
හොඳයි අපි ඊළඟ ප්‍රධාන කාරණාව බවට පත් වෙන්නේ මේ උෂ්ණත්වය එකවර වෙනස් වීම නැත්නම් එකවර උෂ්ණත්වය ඉහළ පහළ යාම මිනිත්තු කිහිපයක් තුළ. දැන් මේ විදිහට මේ එකවර උෂ්ණත්වය වෙනස් වීම කුඩා බිලිඳුන්ට සහ ළමුන්ට බලපාන්නේ කොහොමද?
ඔව් මදුර මේක උෂ්ණත්වයේ අඩු උෂ්ණත්වයේ තියෙන උෂ්ණත්වයකට යෑම මම ඉහත කියපු සංකූලතාව තියෙන වැඩි අවස්ථාවක් වෙනවා කුඩා බිලිඳුන්ට. ඒ වගේම මේ උෂ්ණත්වයේ වෙනස් වීම ගැන අපි තවසල පිළිමක් තියෙද්දී විශේෂයෙන් අපි විතර ගොඩාක් ප්‍රශ්න දවසට පිටක උෂ්ණත්වය 40-45 වෙන දවසකට අපි සමහරවිට අපේ වායු සමීකරණයේ උෂ්ණත්වය ගොඩක් අඩු කරලා දරුවන්ටත් ඉතාමත් සැහැල්ලු ඇඳුමක් අඳලා අපි නිින්දට යනවා. හැබැයි පාන්දර වෙනකොට ඉතාමත් දැඩි ශීතලක් දැනෙන්න පුළුවන් දරුවන්ට. මොකද උෂ්ණත්වයක් අඩු වෙලා ඒ එයා කන්ඩිෂන් වායු සමීකරණයේ උෂ්ණත්වය අඩු වෙන නිසා ඒකින්ද මෙන්න මේ උෂ්ණත්වය වෙනස් වීම ඉතාමත් සැලකිලි වෙන්න ඕන කුඩා දරුවන්ට. අපිට නම් ඒක වැඩිහිටියන්ට ඒක දරා ගන්න පුළුවන්. නමුත් බිලිඳි දරුවන්ට අලුතෝපන් දරුවන්ට මේ උෂ්ණත්වය නැසීම ඉතාමත් අහිතකර වෙනවා. ඒ නිසා ඒක නවත්වා ගැනීමට සැහැල්ලුවන් දෙන්නීමක්, ඒ වගේම සීතල අවස්ථාවේදී නිසි පරිදි වායු සමීකරණ උෂ්ණත්වය පාලනය කිරීම හෝ ඊට ගැලපෙන ඇඳුම් ඇඳවීම කළ යුතුයි. අනිත් එක තමයි ඕස්ට්‍රේලියාවේ අපේ හැම ගෙදරකම උණුසුම වෙනවා. අපි ගොඩක් කාලවලට ඉතාමත් උෂ්ණදික් කාලේ වුණත් අපි සීතල වතුර නානවට වැඩිය අද කැමති උණුසුම නාන. ඒක වැඩි හිටියකට හෝ ලොකු ළමයකට ප්‍රශ්නයක් නොවුනත් කුඩා දරුවන්ට ඒක හීට් ස්ට්‍රෝක් කක්ය වගේ තත්ත්වයකට පවා යන්න පුළුවන්. එම නිසා රස්න වතුර පාවිච්චි කිරීමේදී අපි ලියුක් වෝම් වෝට කියන එහෙම නැත්නම් අලින්නරන වතුර වලින් ජලයෙන් නැවීම හීට් ස්ට්‍රෝක් වළක්වා ගන්න වඩා සුදුසු වෙනවා. ඒ වගේම එක්කවර උෂ්ණත්වය වැඩි වීමේදී ළමයින්ට ඇති වෙන්න පුළුවන් අපි මේ දහදිය රෑෂ් කියන ප්‍රිට්ලි හීට් කියන තත්ත්වය. මේක ඉතාමත් වේදනාකාරී රතු පැහැති සමය තත්ත්වයක්. මේකට අපි ක්‍රීම් වර්ග හෝ ඔයින්මන්ට් වර්ග ගෑවොත් මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නේ ඉතාමත් සමවියදිව සැහැල්ලු රෙදිකඩක් අඳවා තබා ගැනීම. මේ එකවර උෂ්ණත්වය වෙනස් වීම නිසා මේ ප්‍රිට්ලි හීට් කියන තත්ත්වය ඇති වුණා. සමහර වෛද්‍ය ප්‍රදේශ වලින් කියනවා මේක සාමාන්‍ය සුවඳ නොගැලී පවුඩර් වගේ දැනෙන හම වියලිය තබා ගැනීම වඩා සුදුසුයි කියලා. නමුත් මගේ පුද්ගලික අදහස පවුඩර් දැම්මට වරදක් වෙන්නේ පුද්ගලික අදහස නම් ඉතාමත් වියලිය හම තියා ගැනීම සහ ප්‍රශස්ත ස්ථානයක
හොඳයි. මේ සාකච්ඡා අවසන් කිරීමට මත්තෙන් මා ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ ග්‍රීෂ්ම සමයේදී ළමුන් කෙරෙහි දෙමාපියන් සැලකිලිමත් වෙන්නට ඕන විශේෂ කාරණා මොනවද කියලා?
ඔව් මම මේ කාරණා කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා නේද. විශේෂයෙන් සංක්‍රමණික අපි වගේ ලංකාවේ නෝවල් විදේශ රටවලින් ආපු කට්ටියගේ දේශගුණේ වෙනස් වීම වලට භාජනය නොවන රටක ඉඳලා ආපුවාම අපිට මේක තීරණ ගන්න සමා කීපයක් යනවා. මොකද අපි කාල ගුණය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ ලංකාවේ. මොකද ලංකාවේදී අපිට දිගටම දාඩි දානවා. හැබැයි උෂ්ණත්වය 28ක් 30ක් හෝ 32ක් හෝ වගේ එකක් දාඩි දාන්නේ ලංකාවේ තියෙන ආර්ද්‍රතාවයේ එහෙම නැත්නම් හියුමිඩිටි එක හින්දා. ලංකාවේ උෂ්ණත්වය 40 ගණන් වලට ගිහිල්ලා මේ හයිපෝතර්මියා එහෙම නැත්නම් හීට් ස්ට්‍රෝක් වෙනවා හරිම අඩුයි. නමුත් ඕස්ට්‍රේලියාව තත්ත්වයේ ඊට ගොඩක් වෙනස්. ඕස්ට්‍රේලියාවේ වෙන්නේ ආර්ද්‍රතාවය අඩුයි. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. එනිසා අපේ දාඩියන්ගේ වාෂ්පල යනවා. හැබැයි උෂ්ණත්වය 40 ගණන් මේක ඉතාමත් කඩින් ඒගේ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරන එකට බලපාන්න පුළුවන්. එනිසා ලංකාවෙන් වෙන අලුත් තරුණ දෙමව්පියන් තම තමන්ගේ දරුවන් ගැන උෂ්ණත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක විශේෂයෙන් ඕස්ට්‍රේලියානු කාලගණන දෙපාර්තමේන්තුව සහ SCS එහෙම නැත්නම් හදිසි සේවා වලින් සපයන තොරතුරු ඒ විදිහටම පිළිපදින්න. මොකද සමාජයට අපි මේවා ඒ තරම් සැලකිල්ලක් ගන්න නැහැ. මොකද අපිට මේ අත්දැකීම් නැති නිසා. ඒක පළවෙනි එක. අංක දෙක තමයි මේ සමය කාලේ ලැබුණ නැතිම ඉතාමත් දරුණුට බලපානවා වික්ටෝරියන් ප්‍රාන්තය සහ අනෙක් ප්‍රාන්තවල. මෙන්න ලැබුණ නැතිම වලින් මරණය වෙන්න පුළුවන් එක විනාඩි කිහිපයක් ඇතුළත ඔක්කොම තමන්ගේ ජීවිතයි නැති වෙන්න පුළුවන්. එම නිසා මොකද මේකත් අපිට නුහුරු අත්දැකීමක්. අපි මේකට අත්දැකලන්නේ. එම නිසා මේ දෙන උපදෙස් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් පත්තර වලින් හෝ වෙනත් ආපදා ආයතන වලින් දෙන උපදෙස් අනිවාර්යෙන් ඒ විදිහටම පිළිපදින එක හරි වැදගත්. මොකද විශේෂයෙන් අලුතෙන් සම්කමිනිකම දෙමව්පියන්ට. තුන්වෙනි කාරණේ තමයි ගොඩක් වෙලාවට ලොකු ළමයි ඉන්න දෙමව්පියන් සමයේදී උෂ්ණත්වය වැඩි දවස්වල ස්විමින් පූල් එකට යනවා. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර ස්විමින් පූල් එකට යනවා. එහෙම නැත්නම් බීච් එකට යනවා. ගොඩක් පිච්චෙන් නැත්නම් මේක නිසා අපිට තවත් අනතුරක් වෙනවා. ඒක තමයි ගියේ ගිලීම නිසා ළමුන්ට සිදුවෙන මරණ ඉතාමත් වැඩි ප්‍රමාණයක් සිදු වෙනවා මේ සම කාලේ. එන්න නිසා ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන පිළිම පටාකයක් හෝ මුදුවරණට යනවා නම් පළවෙනිදී හැම වෙලාවෙම දරුවන් කරන්නේ මොකද්ද ඉන්නේ කොතනද කියන එක හැදාගෙන ඉන්න ඕන. අනිත් එක තමන් දැනගන්න ඕන ගියේ ගිලුණොත් කෙනෙකුට ජීවිත මූලික ප්‍රතිකර්ම මොනවද නැත්නම් බේසික් ලයිෆ් සපෝට් මොනවද කියන්නේ. ඒ වගේම විතරක පිළිම කතාකයක් තියෙනවා නම් ඒකට චයිල්ඩ් ප්‍රූෆ් ඒ කියන්නේ ළමයින් ආරක්ෂණ වෙන විදිහකට සහ ගේට්ටුවක් තිබිය යුතුමයි. නැත්නම් නොදැනුවත්වම එක විනාඩි කිහිපයක නොසලකිල්ලක් නිසා ළමයින්ගේ ජීවිත පවා නැති වෙනවා අපි දැනගෙන තියෙනවා. මේ දේවල් ඉතාමත් වැදගත්. සමයකට විතරක් නෙමෙයි ඕනම දෙනාපියෙකුට බේසික් ලයිෆ් සපෝර්ට් කියන හැකියාව ලබා ගැනීම. මේ ලබා ගන්න පුළුවන් ඇම්බියුලන්ස් වික්ටෝරියා වලින් කෙටි පාඨමාලාවක් කරලා. ඒක මේ සමයකට විතරක් නෙමෙයි ඕනම වෙලාවක දෙනාපියෙකුට
අපි කතා බහ කරමින් පසු ඒ උෂ්ණාධික කාලගුණයකදී කුඩා බිලිඳුන් සහ ළමුන්ගේ සෞඛ්‍ය කෙරෙහි අපි කොහොමද සැලකිලිමත් වෙන්නේ කියන කාරණා පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Hear more stories in your language by visiting sbs.com.au.